හොඳයි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ 135 වෙනි භාවනා වැඩසටහනේ දෙවනි ධර්ම දේශනාව සඳහායි අපි සූදානම් වෙන්නේ සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යම්පි භික්කවේ භික්ඛු බහුසුතෝ හෝති සුත ධරෝ සුත සම්නිචයෝ යේතේ ධම්මා ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසාන කල්යාණා සාත්තා සබ්බ්‍යංජනා කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදಂತಿ තථා රූපාස්ස ධම්මා බහුසුතා හොಂತಿ දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිඨියා සුප්පටි විද්ධා අယම්පි ධම්මෝ නාත කරනෝති සද්ධාවන්ත පින්වත්නි ගෞරවනීය ස්වාමින් වහන්ස මෑණිවරුනි අපි මෙම භාවනා වැඩසටහන සඳහා මුලින් මතක් කළ පරිදි ඊයේත් අපි කතා කළ විදිහට මුල් තැනට ගත්තේ අංගුත්තර නිකායේ දසක නිපාතේන ප්‍රථම නාථකරණ සූත්‍රය. මෙම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට කියනවා මේ අසරණ වෙලා අනාථ වෙලා කිසිම ආරක්ෂාවකින් තොරව ඉන්නවා කියන එක හරිම දුකක්. ඒ නිසා මේ අනාථ වෙන්නේ නැතුව සනාථ වෙලා අසරණ වෙන්නේ නැතුව සසරණ වෙලා අනාරක්ෂිතව ඉන්නේ නැතුව ආරක්ෂිත වෙලා ඉන්න නම් මෙන්න මේ කරුණු 10 තමන් තුල පිහිටුව ගන්න තමන් තුල ගුණ දියුණු කර ගන්න වඩා ගන්න කියන එක මේ සූත්‍රයේ පුරාවට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතකොට අපිට භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පෑවත් මෙම ගුණ ධර්ම 10 අපි තුල දියුණු කර ගත්තනම් යම් පමණක හෝ ආරක්ෂාවක් අපි සතුව තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පෑව බව ඇත්ත. නමුත් උන්වහන්සේ අපිට උන්වහන්සේගෙන් තොරව පවා සනාතව ජීවත් වෙන ක්‍රමයක්, ආරක්ෂා සහිතව ජීවත් වෙන ක්‍රමයක් මෙම සූත්‍රයේ හරහා අපිට දේශනා කරලා දීලා තියෙනවා. උන්වහන්සේ පිරිනුවන් පාන්න කලින් අපිට මේ සනාතව ජීවත් වෙන ආකාරය විස්තර කරලා දීලායි උන්වහන්සේ එක්තරා අන්දමකින් පිරිනුවන් පාලා තියෙන්නේ. එනිසා අපිටත් මේ කරුණු 10 හොඳින් තේරුම් ගත්තනම් භාගතුන් වහන්සේගෙන් අද අපි ඈත් උනත් උන්වහන්සේ ජීවමානව වැඩ නොසිටියත් අපිට යම් පමණක හෝ ආරක්ෂාවක් තියෙන බව, සරණක් තියෙන බව, පිහිටක් තියෙන බව තේරුම් ගන්න වටිනවා. එතකොට පින්වත්නි අපි ඊයේ සාකච්ඡා කළා පළවෙනි නාථකරණ ධර්මය. ඒක තමයි සීලවා හෝති ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ අපි මේ ඊටාම සිල්වත්ව අපි ආරක්ෂා කරන මේ කය වචනය හික්මවන ඒ සීලය ඊටාම අවංකව ආරක්ෂා කරනවා. එතකොට ඒ සීලය හරහා අපිට පුළුවන් වෙනවා අනවජ්ජ සුඛයක් භුක්ති විඳින්න. සීල්පද නිවැරදිව ආරක්ෂා කිරීම හරහා අපි තුල අපිත් බොහොම යහපත් මිනිස්සෙක් මගේ අතින් දැන් කලින් වගේ වැරදි සිද්ධ වෙන්නේ නැහැ කියලා යම්සි අනවද්‍ය සුඛයක් භුක්ති විඳින්න හම්බ වෙනවා. ඉන් එහාට ගිහිල්ලා අපේ මේ ඉඳුරන් සංවර කර ගැනීම හරහා ඉඳුරන් හරහා ඇති වෙන්න තිබිච්ච විවිධාකාර කෙලෙස් නූපදී ගිහිල්ලා කෙලසුන්ගෙන් තොර කෙලසුන්ගෙන් මද අඩුවෙච්ච අභ්‍යාසයක සුඛයක් විඳගන්න අපිට හැකියාව ලැබෙනවා. ඉතින් මේ අන්දමින් කය වචනය හික්මීම හරහා සිල්වත් වීම හරහා අපිට එක්තරා අන්දමක සැපයක් සනාත වීමක් ආරක්ෂාවක් ගොඩනගෙනවා. අද අපි මාතෘකා වශයෙන් තබා ගත්තේ මේ නාථකරණ සූත්‍රයේ කියන බුදුරජාන් වහන්සේ දේශනා කරන දෙවැනි කාරණය. මම දීර්ඝ පාඨයක් මාතෘකා වශයෙන් දේශනා කරා. මොකද බුදුරජාන් වහන්සේ මේ දීර්ඝ කොටසම නාථකරණ ධර්මයේ වශයෙන් දේශනා කරනවා. හැබැයි සමස්තයක් වශයෙන් පින්ඩයක් වශයෙන් ගත්තහම විශේෂයෙන් මෙහි සඳහන් වෙන්නේ බහුශෘත භාවය. ඊළඟට බුදුරජාන් වහන්සේ විස්තර කරන මේ බහුශෘත භාවයට අපි එළඹෙන්න කලින් නිවැරදි බහුශෘත භාවයට එළඹෙන්න කලින් මේ වර්තමාන සමාජයේ තියෙන බහුශෘත භාවය ගැනත් අපි යමක් අවධානය යොමු කරන එක වටිනවා කියලා මට හිතුණා. මොකද බහුශ්‍රුත භාවය කියලා කිව්වහම සාමාන්‍යයෙන් අපේ අවධානය විශේෂයෙන්ම යොමු වෙනවා වර්තමානයේදී පොතේ පතේ දැනුම සම්බන්ධයෙන්. පුළුවන් තරම් විවිධාකාර විෂයන් විවිධාකාර ශේෂ්ත්‍රයන් ඔස්සේ දැනගෙන අපි දැනුවත් වෙනවා. ඉතින් වර්තමානයේ විවිධාකාර ශේෂ්ත්‍රයන් තියෙනවා. විද්‍යා දැනුම පැත්ත තියෙනවා, ඊළඟට භෞතික පැත්ත තියෙනවා, ඊළඟට ආර්ථික විද්‍යා පැත්ත තියෙනවා, කලා ශේෂ්ත්‍රයන්ගේ වගේ පැති තියෙනවා, වෛද්‍ය ශේෂ්ත්‍රය තියෙනවා, ඉංජිනේරු ශේෂ්ත්‍රය තියෙනවා. මේ ආදී වශයෙන් නානක් ප්‍රකාර වශයෙන් අද වර්තමානයේ දැනුම් සම්භාරයක් ලෝකයේ සතුව තියෙනවා. ඉතින් අපි ළමා කාලයේ පටන් අධ්‍යාපනය ලැබමින් පුළුවන් තරම් අපේ මේ දැනුම් සම්භාරය ගොඩනගා ගන්නවා. ඉතින් අපි පන්තියෙන් පන්තියට සමත් වෙමින් අපි කරන්නේ අපේ මේ දැනුම වැඩි කර ගැනීම. ඉතින් අපි හොඳට පන්තියේ සමත් වුණාම අපිට ඉතින් තෑගි හම්බ වෙනවා, පළවෙනියා වෙනවා, අපිට උසස් පාසල් වලට යන්නත් හම්බ වෙනවා. ඊළඟට ඒ කටයුතු හොඳින් අපි නිම කරගත්තොත් විශ්වවිද්‍යාල වලටත් යන්න හම්බ වෙනවා. ඒවැය ගිහිල්ලත් ඒ කටයුතු මනාව කරගත්තනම් අපිට උපාධිත් හම්බ වෙනවා. ඊළඟට ආචාර්ය පදවි, මහාචාර්ය පදවිත් හම්බ වෙනවා. එතකොට පින්වත්නි, මේ කියන්නේත් එක්තරා අන්දමක බහුශ්‍රුත භාවයක්. එතකොට අපිට මේ වර්තමාන ලෝකයේ තුලත් එක්තරා අන්දමක විවිධ ශේෂ්ත්‍ර වලින් විවිධ විෂය හරහා යම් පමණක බහුශ්‍රුත භාවයක් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ බහුශ්‍රුත භාවය, මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන බහුශ්‍රුත භාවය කියන මේ දෙක එක්තරා අන්දමක සැසඳීමක් කරන්නත් වටිනවා. මොකද නැත්තම් අපි වැරදි වැටහීමක් ඇති කරගන්නවා මේ බුදුරජාන් වහන්සේ කියන බහුශ්‍රුත භාවයත් මේ වර්තමානයේ අපි කතා කරන බහුශ්‍රුත භාවයමයි කියලා. ධම්මපදයේ එක්තරා ගාථාවක් වෙනවා පින්වත්නි, යාවදේව අනත්තාය ඤත්තං බාලස්ස ජායති හಂತಿ බාලස්ස සුක්ඛංසං මුද්ධමස්ස විපාතයන්. මේ ධම්මපදයේ බාල වග්ගේන ගාථාවක්. දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අපිට හරි ලොකු පාඩමක් උගන්වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාවදේව අනත්තාය ඤත්තං බාලස්ස ජායති. මේ අසත්පුරුෂේක් බාලේක් මේ කියන තැනැත්තාට යම්සිසි දැනුමක් තියෙනවා නම්, යම්සි විෂය ශේෂ්ත්‍රයක් ඔස්සේ යම්සි විෂය දැනුමක් තියෙනවා නම්, එයා හදාගත්ත යම්සි දැනුම් සම්භාරයක් තියෙනවා නම්, එකතු කරගත්ත දැනුම් සම්භාරයක් තියෙනවා නම්, හන්තිත් බාලස්ස දුක් සුක්ඛංසං මුද්ධමස්ස විපාතයන්. ඒක ඒ තැනැත්තාගේ මේ නුවණ නැමැති හිස පොඩි කරලා එයාව අපායට ඇදලා දානවා. එහෙම නැත්නම් එයාගේ විනාශයට ඒ බාල්‍යා සතු අසත්පුරුෂයා සතු දැනුම මුල් වෙනවා. එක්තරා අන්දමක හරිම අපිට හිතලා බලන්න වටින කාරණයක් මෙතන මේ ධම්මපදයේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. දැන් එතකොට අපිට වර්තමානයේ මේ තියෙන මේ දැනුම් සම්භාරයන් අපි ළඟා කරගන්නා විවිධාකාර දැනුම් සම්භාරයන්, ඒ දැනුම් සම්භාරයන් හරහා අපිට ලැබෙන විවිධාකාර උපාධි, පදවි ආදී විවිධාකාර තානාන්තරයන්. ඉතින් මේවා ඇත්තටම අපිට යහපතක් ගෙනල්ලා දෙනවද? එහෙම නැත්නම් අපිට සංසාරික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් පරිහානි කරද කියන කාරණය මදක් විමසලා බලන්න වටිනවා. මොකද වර්තමානයේ විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ අපි ඉගෙන ගන්න තාක් දේවල් පුළුවන් තරම් බාහිරාවර්ති වෙලා තියෙනවා. අපි ඉගෙන ගන්නේ පුළුවන් තරම් මේ බාහිරේ සම්බන්ධ දේවල්. සමහරලාට කෙනෙකුට හිතෙන්න පුළුවන් වෛද්‍ය ශාස්ත්‍රයේදී මේ අභ්‍යන්තර දෙයක් නේද මේ කය ගැන නේද ඉගෙන ගන්න කියලා. නමුත් ඒ කය ගැන ඉගෙන ගැනීම පවා යම්සේ වෘත්තියක් වශයෙන් අපි ඉගෙන ගන්නවා. නමුත් අපි හිත ගැන විශේෂයෙන් අපේ අවධානය යොමු කිරීමක් නැහැ. ඒ වගේම අපි මේ ඉගෙන ගැනීම හරහා දැනුම රැස් කර ගැනීම හරහා විවිධාකාර අකුසල් රැසක් එන්න පාර කපා ගන්නවා. ඉතින් එතෙන් පෙනුනකොට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්, කොහොමද මේ ඉගෙන ගැනීම හරහා අකුසල් සිද්ධ වෙන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් බොහොම අහිංසක ළමා ජීවිතයක් උරුම කරගෙන පටන් අරගත්තට ඊළඟට පන්තියෙන් පන්තිය හොඳින් සමත් වේගෙන යනකොට ඉතින් විවිධාකාර ගරු නම්බු නාම අපිට ලැබෙනකොට ඇතැම් වෙලාවට අපිටත් නොදැනුවත්ව මානක්කාරකම් අපේ ඔළුවට එනවා. අපේ සමාජලාවට ඉතින් අපිට උදව් කරපු ඒ පුංචි පන්තිවල ගුරුවරු අපිට අමතක වෙලා යනවා. අපිට බොහොම දුෂ්කරතා මැද්දේ ඉගෙන ගන්න සලස්සපු අපේ දෙමව්පියෝ අපිට අමතක වෙලා යනවා. සත්පුරුෂයෝ අමතක වෙලා යනවා. මොකද අපි ඒ අය අභිභවා දැන් දැනුම අතින් ඉහළට යනවා. ඉහළට ගිහිල්ලා අන්තිමට අපි මේ දැනුම නිසාම ලොකු මාන්නක්කාරකම් අහංකාරකම් හදාගෙන ඒවම පාවිච්චි කරනවා. ඇතැම් වෙලාවට බොහොම දුගී දුප්පත් මිනිස්සයෝ, දැනුමින් තොර මිනිස්සයෝ, අසරණ මිනිස්සයෝ තලන්න පෙලන්න එක්තරා අන්දමකින් මේ අපි හදාගත්ත දැනුම භාවිතා කරනවා. ශ්‍රමය පැත්තෙන් අපි ඒක යොදා ගන්නවා. ආදායම් මාර්ග වශයෙන් ඒවා හදා ගන්නවා, යොදා ගන්නවා. එතකොට පින්වත්නි, අපි මේ හරහා ලොකු ආත්ම දෘෂ්ටියක් මුල් කරගෙන කෙනෙක්ව පුද්ගලයෙක්ව ප්‍රතිරූපයක් වශයෙන් හදාගෙන, කෙනෙක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් සක්කාය දිට්ඨිය වඩන ක්‍රමයක් වශයෙන් සක්කාය දිට්ඨිය මුල් කරගෙන අපි බොහෝම ආත්මීය ගමනක් යනවා. කෙනෙක් පුද්ගලයෙක් හදාගෙන, ආත්මයක් හදාගෙන අපි දැන් ඔන්න පුද්ගලයෙක් වෙලා ලොකු ගමනක් යනවා. එතකොට පින්වත්නි, මෙබඳු ගමනක කෙනෙක් පුද්ගලයෙක් තහවුරු කරන ගමනක විවිධාකාර තනතුරු උපාධි ආදී තුලින් මේ කෙනෙක් පුද්ගලයෙක් තහවුරු කරලා දෙනවා අපිට. ඒක මෙහෙමයි මෙහෙමයි ඔබතුමා මෙන්න මේ தത്വයේ ඉන්නේ කියලා අර අපි තුල ඉන්න මේ සක්කාය දිට්ඨිය, අපි තුල තියෙන සක්කාය දිට්ඨිය තව දුරටත් තහවුරු කරලා දෙනවා. ඉතින් අපිට සංසාරයකට ගෙවන්න බැරි තරම් දැන් ඊළඟට මේ සක්කාය දිට්ඨිය වර්ධනය වෙනවා. වර්ධනය වෙලා දැන් අපි මැරෙන්නේත් ඒ අපි හදාගත්ත ඔටුන්න පැලඳගෙන. ඉතින් අපි සැතැම් වෙලාවට වෛද්‍යවරයෙක් වශයෙන් මේ යනවා, ඉංජිනේරුවෙක් වශයෙන් මේ යනවා, ගුරුවරයෙක් වශයෙන් මේ යනවා, ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් වශයෙන් මේ යනවා. නමුත් මනුස්සකම අමතක වෙලා යහිල්ලා. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ධම්මපදයේ දෙන අවවාදය වර්තමාන දැනුම් සම්බන්ධයෙන් බොහෝම හිතලා බලන්න වටිනවා. මොකද බුදුරජාණන් වහන්සේ ඍජුවම කියනවා, අපි තුල සත්පුරුෂකමක් නැත්නම් අසත්පුරුෂ භාවයක් නම් තියෙන්නේ. මේ අසත්පුරුෂ භාවය තුල පළපදියම් වෙච්ච යම් දැනුමක් තියෙනවා නම් ඒ දැනුම මේ අසත්පුරුෂ තැනත්තාගේ පරිහානියට, විනාශයට හේතු වෙනවා. ඒ නිසා පින්වත්නි, දැන් අපිට තේරෙනවා යම් පමණකට හෝ අපි මේ දැනුම සම්බන්ධයෙන් එක්තරා අන්දමක පරීක්ෂාකාරී විය යුතුයි. දැනුමත් එක්ක සදාචාරයක්, ගුණධර්ම වගාවක් සමාන්තරව ගෙනිච්චේ නැත්නම් අපි මේ ලබා ගන්න දැනුම, අපි මේ ඉගෙන කියා ගන්න දේ අපේ පරිහානියට හේතු වෙනවා. වර්තමානයේ යම් පමණක ආදායම් මාර්ගයක් උපය ගන්න බොහොම සරුවට ජීවත් වෙන්න මේ දැනුම ප්‍රයෝජනවත් වේවි. නමුත් සාංසාරික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් ලොකු පරිහානිකර තත්ත්වයක් මේ දැනුම හරහා ලබා දෙන්න පුළුවන්. දැන් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිවැරදි දැනුම පැත්තට අපි දැන් නැඹුරු වෙලා බලමු. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම්පි භික්ඛවේ භික්ඛු බහුස්සුතෝ හෝති සුත ධරෝ සුත සම්නිචයෝ යේතේ ධම්මා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ සාත්තා සබ්බ්‍යංජන කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදಂತಿ. දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන මේ දැනුම මොන වගේ දැනුමක්ද කියලා උන්වහන්සේ විශේෂණ පද රාශියකින් පෙන්නලා දෙනවා. එතකොට මේ සත්පුරුෂ තැනැත්තා, බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා අහන්නේ මෙන්න මේ වගේ කාරණා රැසක්. මොනවද? ආදි කල්යාණ, මේ ධර්ම කාරණය මුලින්ම බොහොම යහපත්, මුලදිම බොහොම යහපත්. මජ්ජේ කල්යාණ, ඒ දැනුම, ඒ අපි අහපු දේ, ධර්මය මැදෙහිත්, එහෙම නැත්නම් මැදදිත් බොහොම යහපත්. පරියෝසාන කල්යාණ, ඒ දැනුම, ඒ ධර්මය අගතිත් බොහොම යහපත්. මේ යහපත් කියන්නේ තමන්ටත් යහපත්, අනුන්ටත් යහපත්. ඊළඟට සාත්තා, බොහොම අර්ථ සහිතයි. කියන්නේ තමන්ටත් ලොකු අර්ථයක් ගෙන දෙනවා, අනුන්ටත් ලොකු අර්ථයක් ගෙන දෙනවා. සබ්බ්‍යංජන, දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ගැන කියද්දී මේවා බොහොම හොඳට ගලපලා තියෙනවා, පද ගලපලා තියෙනවා. අකුරු ඇලපිලි ආදිය ඒ ශබ්ද සියල්ල මනවින් ගලපලා බුදුරජාන් වහන්සේ සර්වඥාඥාණයෙන් දැකලා දේශනා කළා තියෙනවා. ඒ නිසා සබ්යංජනා කේවල පරිපූර්ණා හාත්පසින්ම සම්පූර්ණයි. මේකේ මෙන්න මේ තැන් අඩුයි කියලා කියන්න තැනක් නැහැ. අපිට සුද්ධ පත්‍ර ඉදිරිපත් කරන්න, සුද්ධි පත්‍ර ඉදිරිපත් කරන්න දෙයක් නැහැ ධර්මයට. බුදුරජාන් වහන්සේට මෙන්න මෙතන වැරදිලා, ඒ නිසා ත්‍රිපිටකයේ මෙන්න මෙතන සංශෝධනය වෙන්න ඕනේ කියලා වර්තමානයේ ඉන්න කිසිම කෙනෙකුට පෙන්නලා දෙන්න වැරද්දක් ඒ තුල නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කෙලසුන්ගෙන් තොර සිතකින්. ඒකයි බුදු හිතක් ඇත්තටම පුදුමාකාර කෙලසුන්ගෙන් තොර බවකින් යුක්ත වෙලා ඒ මතට සර්වඥතා ඥානයකිනුත් ආඩ්‍ය වෙලා දේශනා කරපු ධමයක් තමයි අපි දැන් අද අනුගමනය කරන්නේ. එතකොට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ මේ දෙන විශේෂණ පදවල ඊළඟට තියෙනවා පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදಂತಿ. ඊටාම පිරිසුදු වූ බ්‍රහ්මචර්ය සම්බන්ධයෙන් මේ ධර්මයේ විස්තර වෙනවා. බ්‍රහ්මචර්ය කියන්නේ ඇත්තටම යම්සි කෙනෙක් මේ සසර බිය දැකලා මේ සාමාන්‍ය කාම භෝගී ජීවිතයෙන් ඈත් වෙලා බ්‍රහ්මචර්ය වාසයට පිවිසෙනවා. එක්තරා අන්දමකින් කාමසේවණයෙන් ඈත් වෙලා බ්‍රහ්මචරියක් රකින්න උත්සාහවත් වෙනවා. සිවුරු දරා ගන්නවා, මහන වෙනවා. එතකොට මේ සසර බිය දැකපු ඒ තැනැත්තාට මේ සසරින් මිදීම සඳහා ඊටාම පිරිසුදු ධර්ම මාර්ගයක් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ ධර්මය පරිසුද්ධම් බ්‍රහ්මචරියං අභිවදಂತಿ. මේ ඊටාම පිරිසුදු වූ, නිවැරදි වූ, පවිත්‍ර වූ මේ බ්‍රහ්මචර්ය වාසය විස්තර කළා දෙනවා. මෙන්න මේ අන්දමිනුයි නිවැරදි මාර්ගය. මෙන්න මේ අන්දමිනුයි සීලය රැකිය යුත්තේ. මෙන්න මේ අන්දමිනුයි සමාධිය දිනු කළ යුත්තේ. මේ අන්දමිනුයි ප්‍රඥාව දිනු කළ යුත්තේ. මේ ආදී වශයෙන් ඒ යම්සි තැනැත්තෙක් මේ ධර්ම මාර්ගයට පිවිසුනා නම් ඒ තැනැත්තාට යා යුතු මාර්ගය ඊටාම නිවැරදිව පිරිසුදුව මේ ධහම තුල එතකොට විස්තර කළා දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විශේෂණ පදවලින් පෙන්ලා දීපු මෙන්න මෙබඳු ධර්මකාරණා තථා රූපාස ධම්මා බහුස්සුතා. අන්න එබඳු වූ ධර්මය මේ කියන තැනත්තා බහුස්සුතයි, බොහෝ සෙයින් අහලා තියෙනවා. එතකොට අපිට අද ධර්ම දේශනා වශයෙන් අහන්න ලැබෙනවා, ඒ වගේම පොත්පත්වල කියවන්න ලැබෙනවා. ධර්මය අද බොහොම බහුලව තියෙනවා, බොහොම පහසුවෙන් අහන්න දකින්න කියවන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් අන්න ඒ ධර්මයේ මුලත් යහපත්, මැදත් යහපත්, අගත් යහපත්. ඒ වගේම හාත්පසින් පිරිසුදුයි, පරිපූර්ණයි. කිසිම වැරැද්දක් කිසි කෙනෙකුට පෙන්වන්න ඉඩක් නැහැ. ඒ වගේම පිරිසුදු බ්‍රහ්මචර්ය සම්බන්ධයෙන්, නිවැරදි මාර්ගයේ සම්බන්ධයෙන්, කෙලසුන් දුරු කරන මාර්ගයේ සම්බන්ධයෙන් ප්‍රකාශිතයි. එතකොට මේ බඳු ධර්මය බොහෝ සෙයින් අහලා තියෙනවා, බහුස්සුතා. ඊළඟට දතා. දැන් අහලා විතරක් නැවතිලා නැහැ, මේ අහපු ධර්මය හිතේ දරාගෙන තියෙනවා. ලොකු මතකයක් වශයෙන් මතක ශක්තිය භාවිතා කළා අර අහපු ධහම හොඳින් මතක තියාගෙන තියෙනවා, දරාගෙන තියෙනවා. වචසා පරිචිතා. දැන් මතකේ තියාගැනීමෙන් පමණක් නතර නොවි නැවත නැවත සජ්ජායනා කරමින් ඒ ධර්මය වචනේනුත් පුරුදු කළා තියෙනවා. මනසානුපෙක්ඛිතා. මේ මතක තියාගත් ධර්මය වචනේට නගාගත් පුරුදු කරගත් ධර්මය මනසින් විමසලා බලනවා. නැවත නැවතත් මේ කියපු දේවල්, අහපු දේවල්, දරාගත්ත දේවල් විමසීමට ලක් කරනවා. බනසානුපෙක්ඛිතා. කලින් අහපු ධර්මයත් එක්ක වර්තමානයේ අහපු ධර්මයේ ගලපලා බලනවා. තමන්ට එකින් ගන්න තියෙන ප්‍රයෝජනය විමසලා බලනවා. තමන් වඩන ධහමකට මේකෙන් ගන්න තියෙන ප්‍රයෝජනය හිතලා බලනවා. මනසින් හිතලා බලනවා. දැන් පින්වත් මේ චින්තාමය ඥානයක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. දිට්ඨියා සුප්පටි විද්ධා. මේ විදිහට හොඳින් මනසින් විමසුවාට පස්සේ අන්න ඒ තැනත්තා තුළ මේ ධහම හරහා ධර්ම කාරණාවන් විනිවිද ගිහිල්ලා දෘෂ්ටිය පිරිසුදු වෙනවා. ඒ තැනැත්තාගේ යහපත් දැකීමක් මේ ධර්මය හරහා ඇති වෙනවා. එතකොට පින්වත්නි, මේ අන්දමින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ධර්ම කාරණා මුලින් අහනවා, ඊළඟට දරා ගන්නවා, ඊළඟට මනසේ වචනයෙන් පුරුදු කරනවා, වචනයෙන් පුරුදු කළ නවතින්නේ නැතුව තවදුරටත් මනසින් හොඳට විමසලා බලනවා. විමසලා බලන්න බලන්න ධර්මයේ තියෙන ඒ විවිධාකාර ගුණයන් Tamanට වැටහෙන්න ගන්නවා. ධර්මයේ තියෙන විවිධාකාර රසයන් Tamanටත් වැටහෙන්න ගන්නවා. මේ වැටහීම හරහා අන්න Taman තුල යම්සි වැරදි දෘෂ්ටියක් තිබුණා නම්, වැරදි දැකීමක් තිබුණා නම්, අන්න ඒක පිරිසුදු වෙලා යහපත් දැකීමක් අපි තුල පිහිටනවා. එතකොට පින්වත්නි, මෙන්න මෙබඳු ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ බහුශ්‍රුත වෙන්න කියලා. එතකොට මෙබඳු ධර්මයක් අහපු කෙනෙක් තමයි අර අසරණ නොවි, අනාථ නොවි, අනාරක්ෂිත නොවි ආරක්ෂිත කෙනෙක් බවට පත් වෙන්නේ. එතකොට මෙබඳු ධර්මයක් හොඳින් අහලා තියෙනවා නම්, හිතේ දරාගෙන තියෙනවා නම්, ඒ හරහා දෘෂ්ටිය ඍජු වෙලා තියෙනවා නම්, ඒ තැනැත්තා අසරණ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඇතම් තැන්වලදී මේ සුත්තමේ ඥාණය ආර්ය ධනයක් වශයෙන් විස්තර කරනවා. දැන් මේ පිටුන් අහලා ඇති සප්ත ආර්ය ධනය වශයෙන් ආර්ය ධන හතක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සද්දා ධනං, සීල ධනං, හිරියොත්තප්පියන් ධනං, සුත ධනංච, චාගෝච, පඤ්ඤාවේ සත්තමං ධනං ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සුත ධනය. මේ දැනගත්ත අහගත්ත ධර්මය ධනයක් වශයෙන් පෙන්වපු අවස්ථා තියෙනවා. ඒ නිසා යම්සි කෙනෙක් මේ ධර්මය හොඳින් අහලා තියෙනවා නම්, හොඳින් දරාගෙන තියෙනවා නම්, අන්න ඒ හරහා ලොකු ආරක්ෂාවක් ඒ තැනැත්තාට සැපේනවා. තැම්පින්වත්නි, අපිට මේ කාරණාව තවදුරටත් සනාථ කරන සූත්‍රයක් හම්බ වෙනවා සංයුත්ත නිකායේ චතුත්ක නිපාතයේදී, සෝතානුදත සූත්‍රය කියලා. හරිම එකතකින් මේ ධර්මය සවන් දෙන්න, හිතේ දරා ගන්න එක්තරා අන්දමක යොමු කිරීමක්, ධෛර්ය ගැන්වීමක් මේ සූත්‍රයේ හරහා සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ පින්වත්නි, සාමාන්‍යයෙන් අපි හඳුන්වනවා නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා. සුත්ත, ගෙය්‍ය, වේයාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අභූත ධම්ම, වේදල්ල කියලා මේ ධම සාමාන්‍යයෙන් අපි පොතේ පතේ විස්තර කරනවා නවාංග ශාස්ත්‍රු ශාසනයක් වශයෙන්. එතකොට මේ විවිධාකාර ධර්ම කොටස් යම්සි තැනැත්තෙක් නිතර නිතර අහනවා. ඒ අහපු ධර්ම කොටස් අමතක වෙන්න නොදී හොඳින් මතක තියාගන්නවා. වචනයටත් පුරුදු කරගන්නවා, සජ්ජායනා කරනවා. මනසින් හොඳට හිතලා බලනවා. ඒ වගේම තමන් තුළ යහපත් දැකීමක් ඒ හරහා ඇති කරගන්නවා. හැබැයි යම්සි අවාසනාවකට මේ තැනැත්තා සිහි විකලව මරණයටපත් වෙනවා. දැන් මේ එක්තරා අවස්ථාවක් ගැන බුදුරජාන් වහන්සේ මතු කරලා පෙන්නන්නේ. මේ අන්දමින් හොඳට බණ අහලා හිතේ දරාගත්ත කෙනෙක් අපිටම යම්කිසි අසාධ්‍ය රෝගයක් වැළඳිලා මිය ගියේ සිහි විකලව. හැබැයි පින්වත්නි, බුදුරජාන් වහන්සේ කියනවා මේ මෙබඳු ආකාරයෙන් මේ ධර්මය අහපු නිසා ඒකේ විපාකයක් වශයෙන් මේ තැනැත්තා අපාගාමී නොවි එක්තරා දේවනිකායක උපදිනවා. දේවතාවෙක් වශයෙන්, දෙවියෙක් වශයෙන් උපදිනවා. ඉපදුනාට පස්සේ අර තමන් අහපු ධම අන්න පිහිට වෙනවා. කොහොමද පිහිට වෙන්නේ? ඒ ඉපදිලා සුළු මොහොතකින්ම බොහොම සුඛිත මුදිතතාවයට පත් වුණාම එයාට මම මෙන්න මේ බඳු ධමක් අතීතයේදී ප්‍රගුණ කළා නේද? හිතේ තියාගත්ත නේද? මනසින් හිතලා බැලුවා නේද? පරීක්ෂා කළා නේද කියලා අන්න ධර්ම මාර්ගයට නිතතිම්ම ඒ තැනත්තා යොමු වෙනවා. දැන් මේක මේ ෂණිකව සිද්ධ වෙන ආකාරය, ඒ දේවතාව අසුකිත මුදිත වෙච්ච අවස්ථාවක සිද්ධ වෙන ආකාරය බුදුරජාන් වහන්සේ මේ සෝතානුදත සූත්‍රයේදී පැහැදිලි කළා දෙනවා. එක්තරා අන්දමකින් එතකොට අපිට මේ ධර්ම ප්‍රගුණ කිරීම පරලෝ වශයෙන් ඒ නිසා අපිට එක්තරා අන්දමක පිහිටක් ලැබලා දෙනවා. ඉතින් ඒකම වෙන්න ඇති බුදුරජාන් වහන්සේ මේ නාථකරණ සූත්‍රයේදීත් පිහිටක් ලබලා දෙන, ආරක්ෂාවක් ලබලා දෙන කාරණාවක් වශයෙන් මේ ධර්ම ශ්‍රවණය මතු කරලා දෙන්නේ. දැන් ඊළඟ කාරණය වශයෙන් මේ සෝතානුදත සූත්‍රයේදී පෙන්නනවා, මේ විදිහට ධර්මය ප්‍රගුණ කරපු තැනැත්තා යම්සේ හේතුවක් නිසා සිහි විකලව මිය ගියා. මිය ගිහිල්ලා අර වගේම දෙවි කෙනෙක් වෙලා ඉපදුනා. හැබැයි යාට මොකක් හරි හේතුවකට මේ ධර්මය මතක් වුණේ නැහැ. හැබැයි මේ දෙව්ලොවට වඩිනවා ඇතම් 이르දිමත් භික්ෂුන් වහන්සේලා. වැඩම කරලා ධර්මයේ දේශනා කරනවා. අන්න ඒ බඳු අවස්ථාවක අර තමන් හොඳින් පුරුදු කරපු ධහම මේ භික්ෂුන් වහන්සේ දේශනා කරනකොට බොහොම ෂණිකව වැටෙන්න පටන් ගන්නවා. එතකොට පින්වත්නි, මේ පින්තුන් අනන්තවත් අහලා ඇති මුගලන් මහරහතන් වහන්සේ විවිධ අවස්ථාවලදී දිව්‍ය ලෝකයන්ට වැඩම කළා තියෙනවා. වැඩම කළා ධර්මයේ දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේත් තෞතිසා දිව්‍ය ලෝකෙට වැඩම කළා, අභිධර්මයේ දේශනා කරපු බව සඳහන් වෙනවා. එතකොට අපි මේ ධහම අහලා තියෙනවා නම් අන්න ඒ බඳු අවස්ථාවක මේ අහපු ධර්මය මනවින් වැටහෙමින්, ඒ ෂණිකව වැටහෙමින්, සුපිරිසුදුව වැටහෙමින් අපිට පිහිට වෙනවා. එතකොට මේ දෙවනි කාරණේදී, දෙවන ආනිසංසේදී බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අර අහපු ධර්මය අර භික්ෂුන් වහන්සේ කෙනෙක් වැඩම කළා මතක් කරනකොට මේ තැනැත්තාට ෂණිකව වැටෙන ආකාරයයි. ඒක තමයි දෙවනි ආනිසංසය වශයෙන් මතක් කරන්නේ. ඊළඟට තුන්වෙනි ආනිසංසය වශයෙන් පෙන්නනවා, මේ තැනැත්තා අර විදිහටම හොඳින් ධර්මයේ ප්‍රගුණ කරා, අහලා කියාගත්තා, මනසින් හිතලා බැලුවා, දිට්ඨිය පිරිසුදු කරගත්තා. හැබැයි යම් හේතුවක් නිසා සිහි විකල් වෙලා මිය ගියා. නමුත් ධර්මයේම පිහිට වෙලා යම්සි දෙවි කෙනෙක් වෙලා ඉපදුනා. හැබැයි මෙයාට ඒක මතක් වුණෙත් නැහැ. ඒ කියන්නේ ඒ දෙවි කෙනෙක් වශයෙන් ඉපදුණු ගමනින්, ඉපදුණු සැනින් මේ ධර්මයේ මතක් වුණෙත් නැහැ. ඒ වගේම වෙනත් භික්ෂූන් වහන්සේ කෙනෙක් වෙයිලා, 이르දිමත් භික්ෂූන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ. හැබැයි මේ දිව්‍ය ලෝකවලත් ඉන්නවා කියනවා ධර්මයේ දේශනා කරන දෙවිවරු. අන්න ඒ බඳු දෙවි කෙනෙක් ඇවිල්ලා ධර්මයේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනවා. දේශනා කරනකොට අර අපි කලින් කතා කරපු දෙවි දේවතාවා ඒ ධර්මයට සවන් දෙනවා. සවන් දෙනකොට තේරෙනවා මේ දේශනා කරන්නේ මම අර කලින් ප්‍රගුණ කරපු ධර්මයමයි, කලින් හිතේ දරාගත්ත ධර්මයමයි කියලා අන්න ෂණිකවම දැන් ධර්මයේ වැටෙන්න පටන් ගන්නවා. එතකොට පින්වත්නි, මේ අවස්ථාව බුදුරජාණන් වහන්සේ තෙවනි ආනිසංසය වශයෙන් දේශනා කරනවා. ඊළඟට හතරවෙනි ආනිසංසයකුත් දේශනා කරනවා. ඒ තමයි මේ තැනැත්තා හොඳින් ධර්මය අහනවා, හිතේ දරා ගන්නවා, මනසින් හිතලා බලනවා, වචනෙන් පුරුදු කරනවා, දෘෂ්ටිය ඍජු කර ගන්නවා. හැබැයි අවාසනාවකට සිහි විකල් වෙලා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා දෙවි කෙනෙක් වෙලා උපදිනවා. ඉපදුනහම ඉපදුණු සැනින් ධර්මයේ මතක් වෙන්නෙත් නැහැ. භික්ෂුන් වහන්සේ කෙනෙක්, 이르දිමත්ුන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ. දෙවි කෙනෙක් ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ. හැබැයි යම්සි වෙනත් යහළු දිව්‍ය පුත්‍රයෙක් ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා කියනවා, මතක් කරලා දෙනවා, ඔබතුමා මේ දැන් මේ විදිහට මේ දිව්‍ය ලෝකේ හිටියට අතීතයේදී මෙන්න මෙබඳු දහමක් ප්‍රගුණ කළා තියෙනවා කියලා අර තමන්ගේ යහළු දෙවි කෙනෙක් මතක් කරලා දෙනවා. මතක් කරලා දෙද්දී ෂණිකවම තමන් අර ප්‍රගුණ කරපු ධර්මයේ වැටහෙනවා, මතක් වෙනවා කියලා මේ අන්දමින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ප්‍රගුණ කිරීමේ, හිතේ දරා ගැනීමේ ආනිසංස හතරක් මේ සෝතානුදත සූත්‍රයේදී මතක් කරලා දෙනවා, පෙන්වලා දෙනවා. ඒ නිසා අපි මේ ධර්මයට සවන් දීම සෑහෙන ප්‍රයෝජනවත් තියෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි අංග වශයෙන් අංග හතරක් දේශනා කරනකොට ධර්ම ශ්‍රවණයත් සෝතාපට්ටි අංගයක් වශයෙන් පෙන්වලා දෙනවා. ඒ කියන්නේ කෙනෙකුට මේ සෝවාන් මාර්ගඵලයටපත් වෙන්නත් ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. ඊළඟට අපි දැන් භාවනාවට නැඹුරු කළා, මේ ධර්ම ශ්‍රවණය, මේ බහුශ්‍රත භාවය ගැන මදක් විමසලා බැලුවොත් අපේ ප්‍රඥාවේ අවස්ථා තුනක් ධර්මයේ සාමාන්‍යයෙන් විස්තර කරනවා. පළවෙනි අවස්ථාව තමයි සුතමේ ඥානය. අපි පුළුවන් තරම් මේ අපි දැන් අද කතා කරන විදිහට මේ ධර්මයට සවන් දෙනවා. අපි එබඳු යහපත් ධර්ම කොටාසයන් මතක තියා ගන්නවා, රැස් කර ගන්නවා. ඒක මේ සුතමේ ඥානය. ඊළඟට එතනින් නතර නොවි අපි ඒව ගැන හොඳට හිතලා බලනවා, මනසින් විමසලා බලනවා. ඒ විමසන්න විමසන්න අර ඒ ධර්ම කොටාස අතර තියෙන සම්බන්ධතාවන් හොඳට වැටහෙන්න ගන්නවා. මේ ධර්මයේ තියෙන රසය මතුවෙන්න ගන්නවා. මෙන්න මේ මට්ටම සුතමේ ඥානයේ වශයෙන් මේ සමා වෙන චින්තාමේ ඥානයේ වශයෙන් බුදුජන් වහන්සේ පෙන්වලා දෙනවා. එතකොට මේ සුතමේ ඥානයත් චින්තාමේ ඥානයත් අපිවට මේ ධර්ම මාර්ගයට යොමු වෙන්න සෑහෙන උදව් කරනවා. මොකද වර්තමානයේ අපි ශ්‍රද්ධාව මතම පදනම් වෙලා මේ ධර්ම මාර්ගයට පිවිසෙන්නේ නැහැ. හැබැයි බොහෝ පිරිස් ශ්‍රද්ධාව මතම පදනම් වෙලත් එනවා. හැබැයි සෑහෙන පිරිසක් වර්තමානයේ මේ ධර්මයට හොඳට සවන් දීලා ඒවා හොඳට විමසලා බලලා මනසින් හිතලා බලලා මේ ධර්මයේ තියෙන නිවැරදි බව මේකේ තියෙන වටිනකම තමන්ම තේරුම් අරගෙන ධර්මයට නැඹුරු වෙන ප්‍රවණතාවයක් තියෙනවා. එබඳු රටාවක් වර්තමානයේ තියෙනවා. ඒ නිසා මේ සුත්තමේ ඥානයත් චින්තාමේ ඥානයත් ධර්ම මාර්ගයට පිවිසෙන්න අපිට ලොකු දොරටුවක් විවෘත කළ දෙනවා. ඊළඟට පින්වත්නි, බුදුරජාන් වහන්සේ දේශනා කරන ගැඹුරුම ඥානය තමයි භාවනාමේ ඥානය. දැන් මේ භාවනාමේ ඥානයක් තමයි අපි මේ භාවනාවක නිරත වෙලා තනා ගන්න හදන්නේ, වඩා ගන්න හදන්නේ. දැන් අපිට මේ ධර්මය ශ්‍රවණය කිරීම හරහා, ඒ ගැන හිතීම හරහා අපි ලබාගත්ත ඒ ඥානය මේ භාවනාමය ඥානයත් එක්ක ගලපන්න ගියාම අපිට යම් යම් ගැටලු සහගත තැන්වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මොකද ධර්මයේ පොතේ පතේ විස්තර වෙන ආකාරයටම අපිට අත්දැක ගන්න පුළුවන්ද? එතකොට අපේ මේ අත්දැකීම මේ පොතේ පතේ විස්තර වෙන දෙයමද? මේ වගේ විවිධාකාර ගැටලු සහගත තැන් භවනා කරන්න පැමිණියහම මතුවෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, අපි මේවට සියලු දේම මේ මතුවෙන සියලු ප්‍රශ්න විසඳගෙන භවනාව කරන්න උත්සාහවත් වුණොත් කවදාවත් භවනාව සම්පූර්ණ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි භවනාවට නැඹුරු වුණාට පස්සේ ඉතාම ආධුනික මනසකින් අපි අර ඉගෙන කියාගත්ත සියලු ධර්මය මදකට පැත්තකින් තියලා බොහොම සරල ආධුනික මනසකින් මේ භවනාමය ඥානයක් තනා ගන්න උත්සාහත් වෙන්න වෙනවා. ඉතින් හරිම අමාරුයි මේ කාරණාව ඉගෙන කියාගත්ත අයට විස්තර කළ දෙන්න. මොකද අපිට විවිධාකාර තර්ක ඥාන, සුතමේ ඥාන ඇවිල්ලා අපිව මුලාවේ දානවා. මොකද අපි භවනා කරනවා වෙනුවට ජම් හෝ සුළු අත්දැකීමක් ලැබුණු පමණින් අපි ඕක ගැන හිතන්න යනවා, පරිේශන කරන්න යනවා, පොත් පෙරලන්න යනවා. ඒ හරහා අර බොහොම ස්වාධීනව, එහෙම නැත්නම් බොහොම නිදැල්ලේ ස්වාභාවිකව වැඩෙන මනස අන්න වෙන වෙන පැතිවල දුවන්න පටන් ගන්නවා. අපිට ලැබෙන හැම අත්දැකීමක්ම පොතත් එක්ක ගලපන්න ගියොත් අපි ලොකු අකර්තැබ්බයකට මුහුණ දෙනවා. ඒ නිසා මේ භවනා කරන්න පැමිණියාම අපිට පුළුවන් නම් බොහොම ආධුනික මනසකින්, සරල මනසකින් මේ කියලා තියෙන දේ එක්තරා අන්දමකින් හරියට කියනවනම් නිකන් මෝඩෙක් වගේ මේ කියන වැඩේ කරගෙන යන්න පුළුවන් නම් ඒ තරමට භවනාමය ඥානය දිනු කරගන්න පුළුවන්. එක්තරා අන්දමකින් පරස්පර විරෝධී වගේ මේ කතාව. හැබැයි භවනාමය ඥානය අර සුතමේ ඥානය ඉස්සර කරගෙන දිනු කරන්න හරිම අමාරුයි. ඒ නිසා තේරුම් ගන්න වටිනවා, භාවනාමය ඥානය දිනු කරද්දී අපේ සුතමේ ඥානයත් චින්තාමය ඥානයත් පැත්තකින් තියලා බොහොම සරලව ආධුනික මනසකින් මේ භාවනාමය ඥානය දිනු කරන්න උත්සාහ විය යුතුයි. මේ භාවනාමය ඥානය යම්සි කෙනෙක් මේ අන්දමින් බොහොම සරලව නිහතමානීව පිරිසුදුව දිනු කරගත්තා නම් අන්න ටිකක් ඔය භාවනාව වැඩෙනකොට තමන්ට ඉගෙන කියාගත්ත අර සුතමේ ඥානයක් තියෙනවා නම්, චින්තාමේ ඥානයක් තියෙනවා නම් පසු කාලේ ඒක පිහිට වෙනවා. පිහිට වෙනවා කියන්නේ දැන් භාවනාවෙන් යම් ප්‍රගතියක් ලබා ගත්තට පස්සේ ඒ තමන්ට ලැබිලා තියෙන ප්‍රගතිය අර අහපු ධර්මයත් එක්ක ගලපලා බලන්න හැකියාව තියෙනවා. එතකොට අර තමන් අහපු ධර්මයත් එක්ක හොඳට මනාව ගැළපිලා එනවා නම් තමන් වර්තමානයේ අත්දකින දේ අන්න ලොකු සතුටක් තමන්ට ඇති වෙනවා. මොකද ධර්ම මාර්ගයේ මම මෙතෙක් දුර ගමන් කරලා තියෙනවා නේද? මෙතෙක් කාලයක් මං දරපු ප්‍රයත්නය සාර්ථක වෙලා තියෙනවා නේද කියලා ලොකු සතුටක් භුක්ති විඳ ගන්න සුතමේ ඥානය අන්නේ අවස්ථාවේදී ප්‍රයෝජනවත් වෙනවා. එනිසා පින්වත් මේ සුතමේ ඥානය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ අවශ්‍ය වෙලාවේදී ගන්නත් අනවශ්‍ය වෙලාවේදී පැත්තකින් තියන්නත්. භාවනා කරන වෙලාවේදී ඒ නිසා මේ සුතමේ ඥානය පැත්තකින් තියන්න සිද්ධ වෙනවා. පැත්තකින් තියලා බොහොම විවෘත මනසකින් සරල මනසකින් මේ කටයුත්ත කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට අවස්ථාවක් ලැබුණාම අපි ලැබපු අත්දැකීම මේ පොතේ දැනුමත් එක්ක සුතමේ ඥානියත් එක්ක ගලපලා ගන්න පුළුවන්. එතකොට එක්තරා අන්දමකින් අපිට ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා. අපි එක්තරා අන්දමක අදි탁සේරුවක ඉන්නවා නම් ඒ අදි탁සේරුවෙන් මිදෙන්න මේ සුතමේ ඥානය ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණයක් කියනවා නම් දැන් කිසිම ඒ තරම් ධර්මයේ ගැන වැටහීමක් නැතුව භවනාම කරන කෙනෙක් ඒ තරම් ධර්මයේ ගැන හොයන්නේ නැහැ. හැබැයි භවනා කරනවා. ඒ කෙනා ඉතින් යම්සි භවනාවෙන් අත්දැකීමක් ලබනවා. හැබැයි පොතත් එක්ක සුතමේ ඥානයත් එක්ක ගලප ගන්න යාට හැකියාවක් නැත්නම් ඇතැම් විට මේ තැනැත්තා තමාව අදි탁සේරු කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන් ඇත්ත වශයෙන්ම ධ්‍යාන මාර්ගඵලාදීයකට පත් වෙලා නැතත් ඒව සම්බන්ධයෙන් නිවැරදි දැනුමක් නැති නිසා නැති මාර්ගඵල නැති ධ්‍යාන අභිඥා තියනවා කියලා අදි탁සේරුවකට වැරදි වැටහීමකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒත් යම්ස කෙනෙක් තුළ පිරිසුදු ධර්ම ඥානයක් තියෙනවා නම් තමන්ගේ අත්දැකීම ඒ ධර්ම ඥානයත් එක්ක හොඳට සංසන්දනය කරලා බලන්න පුළුවන් නම් අන්න ඒ තැනත්තාට තමන් නිවැරදිව ඉන්නේ කොතනද කියන කාරණේ වැටහෙන්න පුළුවන්. වැටහීමේ හැකියාව බොහොම වැඩි. මොකද යාට පිරිසුදු ධර්ම ඥානයක් තියෙන නිසා. ඒ නිසා අපි මේ වෙන්න පුළුවන් අදි탁සේරුවකින් වළක්ව ගන්න අපි අහපු ධර්මයේ ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේමයි නැවත නැවත නිවැරදි දහමක් අහනකොට ඇතැම් විට අපි නොදැන හිටපු ධර්මකාරණා තේරුම් යනකොට අපි සමහර වෙලාවට මේ භාවනාවෙන් යම්කිසි මට්ටම් වලටපත් වෙලා අපි ඒ ගැන නොදැන හිටියානම් අන්න අර ධර්මයෙන් විස්තර කරනකොට යම්සි කෙනෙක් මතක් කරලා දෙනකොට කියලා දෙනකොට අන්න අපිත් මෙන්න මේ මෙතන පහු කළා නේද මං දැන් ඉන්නේ එතන නේද කියලා අන්න නිවැරදි දහම අහනකොට තමන් ඇත්ත වශයෙන්ම යම්සි ප්‍රත්‍යක්ෂ කරපු ප්‍රතිවේද කරපු එක මට්ටමක් තියෙනවා නම් භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ කරගත්ත මට්ටමක් තියෙනවා නම් නිවැරදිව ධර්මයක් ශ්‍රවණය වෙනකොට අන්න ඒ මට්ටම තමන්ට තහවුරු වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ගුරුතුමන් වහන්සේලා දේශනා කරනවා ඇත්ත වශයෙන්ම සෝවාන් වුණ කෙනෙකුත් එයා සෝවාන් වුණ බව දැනගන්න සෑහෙන කාලයක් යනවා කියලා. මොකද සෝවාන් වුණ පමණින් ඒ තැනත්තාට තමන් සෝවාන්‍ය කියලා කියන්න බෑ කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ නිසා සෑහෙන කාලයක් ධර්ම ශ්‍රවණය කිරීම හරහායි ඇත්ත වශයෙන්ම මේ මාර්ගඵල ප්‍රතිවේදයක් කරපු කෙනෙකුත් තමන් මාර්ගඵල ප්‍රතිවේද කළ බව තේරුම් ගන්න. ඉනිසා පින්වත් මේවා බොහොම සැලකිල්ලෙන් පරිස්සමෙන් හිතලා බැලිය යුතු කාරණා. එතකොට මේ සුත්තමේ ඥානය ඇතැම් අවස්ථාවක අපිට කරදරයක් වෙනවා. ඒ අවස්ථාවේදී අපි පැත්තකින් තියන්නත් ඕනේ. ඇතැම් අවස්ථාවක ඊටාම විශාල ප්‍රයෝජනයක් ලාභයක් අපිට අත් කරලා දෙනවා. ඒ අවස්ථාවේදී සුත්තමේ ඥානය ලං කර ගන්නත් ඕනේ. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි යම්සි කෙනෙක් මේ ධර්මයේ ඉගෙන ගන්නවා නම් අනිත් කෙනෙක්ගේ වාදයක් මැඩින්න. ඒ කියන්නේ වාද කරලා යම්සි කෙනෙක් ඉදිරිපත් කරන වාදයක් මැඩීම සඳහා මේ ධර්මයේ ඉගෙන ගන්නවා නම් ප්‍රගුණ කරනවා නම් ඒක නිවැරදි ධර්මයේ ඉගෙන ගැනීමක් නොවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ වගේම තමන් විශාල දැනුමක් එක්ක කියලා තමන් තුල ආත්ම ප්‍රතිරූපයක් වඩා ගන්න මේ ධර්මයේ ප්‍රගුණ කරනවා නම් ඒකත් නිවැරදි ධර්මයේ ප්‍රගුණ කිරීමක් නොවන බව බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා. තමන් විශේෂ වාද මතු කරන්න මේ ධර්මයේ ඉගෙන ගන්නවා නම් ඒකත් නිවැරදි ධර්මයේ ඉගෙන ගැනීමක් නොවන බව බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. විශේෂයෙන්ම අලගද්දූපම සූත්‍රයේ මේ අන්දමින් වැරදි ආකාරයෙන් ධර්මයේ ඉගෙන ගැනීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරනවා. බොහොම සැර විෂඝෝර සර්පෙක්ව ඒ සර්පයාගේ නගුඩෙන් හරි කඳෙන් හරි ඇල්ලුවොත් අනිවාර්යෙන් මේ සතා අපිට හැරිලා අපිට දෂ්ට කරනවා. ඒ දෂ්ට කිරීම හරහා ඊටාම ප්‍රබල ව්‍යසනයක් මරණය හා සමාන හෝ මරණය හෝ අත්වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට අනුතුරු අඟවනවා මේ ධර්මය කිසිසේත්ම තමන්ගේ ප්‍රතිරූපය හදා ගැනීම සඳහා, එහෙම නැත්නම් අනුන්ගේ වාද මැඩීම සඳහා භාවිතා නොකරන ලෙසට මතක් කරනවා. ඒ වගේමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අලගත්තූපම සූත්‍රයේම කුල්ලූපමම් භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිස්සරණත්තාය නොගහනත්තාය. බොහොම ප්‍රකට පාඨයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පින්වත්නි, මේ ධර්මය පවා මහණෙනි මම දේශනා කරන්නේ පහුරකට උපමා කරලයි. මේ ධර්මය පවා නිවන පිණිසයි, එතර වීම පිණිසයි ග්‍රහණය කිරීම සඳහා නොවේ. එක්තරා අන්දමින් හරිම පුදුම ශාස්ත්‍රූ වහන්සේ කෙනෙක්ගෙන් අහන්න බැරි තරම් ප්‍රබල ප්‍රකාශයක් මේ ලෝතර බුදුරජාන් වහන්සේ කරන්නේ. මොකද තමන් මේ නික්ලේශී හිතකින් දේශනා කරපු ධර්මය පවා බුදුරජාන් වහන්සේ කියනවා මේ ග්‍රහණය කරන්න නෙමෙයි, මේක මේ එතර වීම සඳහායි. හිතලා බලන්න පින්වත්නි, මේ බඳු ප්‍රකාශයක් කරපු කිසිම ශාස්ත්‍රූවලෙක් මේ ලෝකයේ තුල ඉඳලා තියෙනවද කියලා. ඇත්තටම මේ බඳු ශාස්ත්‍රූවලෙක් පින්වත්නි ලෝකයේ තුල ඉඳලා නැහැ. බුදුරජාණන් වහන්සේ පමණයි මේ තමන්ගේ ධර්මය පවා අත්හැරීම සඳහායි දේශනා කරන්නේ කියලා දේශනා කරපු එකම ශාස්ත්‍රූන් වහන්සේ. එතකොට අපි මේ ධර්මය හොඳින් අහලා ශ්‍රවණය කළා, හිතේ දරාගෙන මේ ධර්මයේ එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිස්සරණත්තාය, එතර වීම සඳහායි. මොකෙන් එතර වීම සඳහාද? මේ සසරෙන් එතර වීම සඳහායි. ඒකයි මේ පහුරකට උපමා කරන්නේ. ඒ උපමාව හිතලා බලන්න වටිනවා. එක්තරා පුරුෂයෙක් මේ බුදුරජාණන් වහන්සේ දෙන උපමාව දැන් ගඟක් අසලට එනවා. ඉතින් මේ ගඟ අසලට එන්නේ මොකක්වත් වෙන කාර්යයක් නිසා නෙමෙයි, මේ තමන් ඉන්න ප්‍රදේශය බොහොම භයංකරයි. සොර සතුරන් ඉන්නවා, තමන්ව මරන්න එනවා. අනිත් අය තමන්ව ලුහු බැඳගෙන එනවා. දැන් ලුහු බැඳගෙන එද්දි තමන් මේ දුවගෙන එනවා. දුවගෙන ආවහම දැන් හම්බෙන්නේ ගඟක්. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ගඟ ගාව තොටුපලක්වත් එහා මෙහා කරන තොටියෙක්වත් පවුරක්වත් අඟුලක්වත් ඔරුවක්වත් මේ කිසිම දෙයක් නැහැ. හැබැයි දැන් මේ තැනත්තාට මෙතෙර රැඳෙන්නත් බෑ. මොකද මෙතෙර ඊටාම භයානකයි. හැබැයි එතෙර බොහොම සුභික්ෂයි. ඒ වගේම කිසිම බියකින් තොරයි, ආරක්ෂිතයි. ඉතින් මේ තැනත්තාට මෙතෙර අනාරක්ෂිතයි, එතෙර ආරක්ෂිතයි. හැබැයි එතෙරට යන්න කිසිම උපක්‍රමයක් නැහැ. එතකොට මේ තැනත්තා කරන්නේ මොකද්ද? මේ කැලෑවේ තියෙන ගස්කොලන් මේ යොදාගෙන, කොටන් යොදාගෙන, වැල්ලාදිය යොදාගෙන පවුරක් හදාගන්නවා. තමන්ම බොහොම දෑතේ වීරයෙන් මහන්සියෙන් කය වෙහෙසවලා පවුරක් හදාගන්නවා. හදාගෙන ඊළඟට මේ පවුර වතුරට දාලා බොහොම පහසුවෙන් එගොඩ වෙන්නේ නැහැ. බොහොම ප්‍රයත්නයකින් වීරය වඩලා අතින් පයින් ව්‍යායාම කරලා තමයි මේ පහුරෙන් එගොඩට යන්නේ. එගොඩට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අහනවා, මේ තැනැත්තා කල්පනා කරොත් මේ පහුර මට හුඟක් ප්‍රයෝජන වුණා. මේ කෙළවරේ ඉඳන් මේ පැත්තේ ඉඳන් මේ අනිත් එගොඩට එන්න මේ පහුර හුඟක් ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා මේ පහුර මම කරේ තියාගෙන යන්න ඕනේ කියලා මේ තැනැත්තා කල්පනා කරොත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මේ කල්පනාව නිවැරදි කල්පනාවක්ද? ඉතින් භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඒක නිවැරදි කල්පනාවක් නෙමෙයි. මොකද දැන් පහුරෙන් වෙන්න ඕන කාරණේ ඉෂ්ට වුණා. ඒ නිසා මේ තැනත්තාට තියෙන්නේ තවත් කෙනෙකුට ඕනනම් ප්‍රයෝජනෙට ගන්න කියලා ඒ පහුර නැවතත් අර ගඟටම දාන එකයි කියලා ඔන්න භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කුල්ලූපමං භික්ඛමේ ධම්මං දේසිස්සාමි නිස්සරණත්තාය නොගහනත්තාය. එතකොට මේ ධර්මයත් පහුරකට උපමා කළා, උපමා කරලා භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරනවා. එතකොට මේ ධර්මය අපි ඉගෙන කියාගෙන ප්‍රයෝජනයට ගන්න තියෙන්නේ මේ සතරින් මිදෙන්නයි. සසරින් මිදෙන මාර්ගයක් හොයා ගන්නයි. එතකොට පින්වත්නි, දැන් අපි ධර්මයම ප්‍රගුණ කරනකොට ඇතම් තැනක බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ ධර්මය ප්‍රගුණ කරන ආකාර විශේෂ කීපයක්. ඇතම් කෙනෙක් ඉන්නවා ධර්මයේ ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් කියනවා පරියත්ති ධර කියලා. ඒ කියන්නේ ධර්මයේ ඉගෙන ගන්න එකමයි දිගටම කරන්නේ. ජීවිතාන්තයේ දක්වාම ධර්මයේ ඉගෙන ගන්නවා. ඊළඟට ඇතම් කෙනෙක් ඉන්නවා ඒ ඉගෙන ගනිමින් එයා ධර්මය සජ්ජායනා කරනවා. තවත් කෙනෙක් ඉන්නවා ඉගෙනගත් ධර්මයේ හිත හිතා ඉන්නවා. මනසින් විතර්ක කරනවා. චින්තාමය වශයෙන් හිතලා බලනවා. දැන් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ තුනම ਸਰව සම්පූර්ණයෙන් අගය කරන්නේ නැහැ. ඊළඟට තවත් කෙනෙක් ඉන්නවා මේ ධර්මයේ ඉගෙන ගන්නවා, හිතින් හිතනවා, දරා ගන්නවා. හැබැයි ඒ සඳහාම මුළු ජීවිත කාලයම යොදන්නේ නැතුව ඒ තැනැත්තා තමන් කෙරෙහි, එහෙම නැත්නම් තමන්ට කියලා බොහොම විවේකී කාලයකුත් වෙන් කර ගන්නවා. පටිසල්ලාණය කියලා සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් වෙනවා. බොහොම අනිත්‍යයෙන් වෙන් වෙලා, රහසිගත වෙලා හුදෙකලාව භාවනාවක්, සමතයක්, විපස්සනාවක් වඩන්නත් අන්න ඒ බඳු තැනැත්තෙක් ගත කරනවා. එතකොට පින්වත්නි, ධම්ම විහාරයේ කියන ගෞරව නාමයෙන් අන්න ඒ අන්තිමට පෙන්නන තැනැත්තාව බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙනවා. අර කොයිතරම් ධර්මයේ ඉගෙන ගත්තත් ඒ සඳහාම කාලය ගත කරනවා නම් බුදුරජාන් වහන්සේ ඒ තැනට මේ ධම්ම විහාරී කියන ගෞරව නාමය භාවිතා කරන්නේ නැහැ. ඒ වගේම කොයිතරම් ධර්මයේ ඉගෙන කියා ගත්තත් ඒක ගැනම හිත හිතා ඉන්නවා නම් ඒ සඳහාම කාලය ගත කරනවා නම් ඒත් මේ ගෞරව නාමය භාවිතා කරන්නේ නැහැ. මේ ගෞරව නාමය එතකොට බුදුරජාන් වහන්සේ භාවිතා කරන්නේ ධර්මයත් ඉගෙන ගන්නවා, ඒ ගැන හොඳට හිතලා බලනවා. හැබැයි තමන් තුළම මේ ධර්මය ප්‍රගුණ කරගන්න, එහෙම නැත්නම් තමන්ම මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න, තමන් මේ ධර්මය ස්පර්ශ කරන්න බොහොම විවේකීව අනිත්‍යයෙන් වෙන් වෙලා හුදෙකලා වෙලා යම්සි කාලයක් ගත කරනවා. අන්න ඒ තැනැත්තාම ධම්ම විහාරී කියලා බුදුහාමුදුරුව ගෞරව නාමයකින් හඳුන්වනවා. එතකොට පින්වත්නි, අපිට තේරෙනවා දැන් එතකොට මේ භාවනා මාර්ගයේදීත් මේ සුතමේ ඥානයේ ප්‍රබල ප්‍රයෝජන තියෙනවා. ඒ වගේම ඇතැම් වෙලාවකට ඒක පැත්තකින් තියන්නත් සිද්ධ වෙනවා. දැන් අපි සුතමේ ඥානයෙන් තේරුම් ගන්නවා අපි මේ වඩන භාවනාව මොන ආකාරයෙන්ද වඩන්න ඕනේ කියලා. සතර සතිපට්ඨාන ධර්මයන් වශයෙන් විශේෂයෙන්ම අපි මේ කායानुපස්සනා කොටසේදී භාවනාව ප්‍රගුණ කරන ආකාරය අහලා දැනගන්නවා. ආනාපාන සතියේ වඩන ආකාරය අහලා දැනගන්නවා. පිම්බීම හැකිනීම භාවනාව නම් ඒ භාවනාව වඩන ආකාරය අහලා දැනගන්නවා. මේකත් සුතමේ ඥානයක්. ඉතින් එතනින් අතර නොවි මේ භාවනාව අපි වඩනවා. අපි තුලම මේ භාවනාව වැඩෙන්න අපි සලස්ස ගන්නවා. ඊළඟට යම්සි කෙනෙක් මේ විදිහට භාවනාවක් වශයෙන් මේක ප්‍රගුණ කරනවා නම් අන්න ඒ තැනත්තාට අර සුතමේ ඥානය හරහා භාවනාවෙන් මිදුනට පස්සේ, භාවනාවෙන් යම් පමණකට වැඩුණට පස්සේ එයාට ලොකු සතුටක් ඇති වෙනවා අර සුතමේ ඥානයත් එක්ක ගලපලා බලනකොට. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් පින්වත්නි මට හිතුණා අපේ මේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව ඇති කරපු ඒ මාතර ශ්‍රී ඥානාරාම ස්වාමින් වහන්සේ මේ ධම්ම විහාරී කියන ගෞරව නාමයට කොතරම් සමීපද කියලා මතක් කරගන්න. මොකද උන්වහන්සේ මේ යෝගාශ්‍රම සංස්ථාව පිහිටවන්න කලින් බොහොම හොඳ ධර්මමය ඥානයක් ඇති කරගත්ත තෙරුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ විවිධාකාර වර්තමානයේ පවතින බොහොම ඉහළ විභාග සමර්ථ වෙලා ලොකු දැනුමක් අත්පත් කරගෙන එතනින් අතර නොවි භාවනාව පිළිබඳව පරිශන කරමින් හිටිය උගතෙක්. ඊළඟට උන්වහන්සේ අර කඩවැද්දුවේ ජිනවංශ සාමින් වහන්සේගේ ආරාධනාව පරිදි නැඹුරු වෙනවා එක්තරා අන්දමකින් විවේකය ඇසුරු කරගෙන මේ ආරණ්‍ය ප්‍රතිපදාවක් පිහිටවන්න උන්වහන්සේ අපකැප වෙනවා. එතකොට පින්වත්නි අපිට ගන්න බොහොම දේවල් තියෙනවා. දැන් මුන්නහන්සේගේ චරිතය බැලුවාම මුන්නහන්සේ කොයිතරම් දැනුමැත් එක්ුණත් සුත්තමේ ඥානෙන් චින්තාමේ ඥානෙන් කෙලපැමිණි තැනැත් එක්ුණත් උත්තමේ එක්ුණත් තමන්ට කියලා බොහොම විවේකී කාලයක් වෙන් කරගන්න විශේෂයෙන් උන්වහන්සේ උත්සාහත් වෙලා තියෙනවා. උන්වහන්සේ කරා පැමිණි විවිධාකාර ගරු නාමයන් නම්බු නාමයන් ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ විවේකය අගය කරන්න උන්වහන්සේ පෙළඹිලා තියෙනවා. විශේෂයෙන් මහානිකායෙන් දීපු විවිධාකාර තනතුරු ප්‍රතික්ෂේප කරමින් උන්වහන්සේ බොහොම විවේකීව ඒ තමන් වඩපු දහම ප්‍රත්‍යක්ෂ කරමින් ජීවත් වෙන රටාවකට නැඹුරු වෙලා තියෙනවා. එතකොට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධම්ම විහාරය කියන පදය අර්ථ ගන්වන්න උන්වහන්සේ තමන්ගේ ජීවිතයෙන් ආදර්ශයක් අපිට සපයලා තියෙනවා. උන්වහන්සේ වසර 25ක් මේ නිස්සරණ වනයේ සේනාසනයේ වැඩ සිටිමින් ඇත්තටම අපිට ලොකු ආදර්ශයක් දීලා තියෙනවා. මොකද කොයිතරම් දැනුමක් තිබුණත් ඒ දැනුමම කරපින්නගෙන යන්නේ නැතුව දැනුමෙන්ම සෑහීමකටපත් වෙන්නේ නැතුව භාවනාමය පැත්තකටත් නැඹුරු වෙලා ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්න උන්වහන්සේ බොහෝ සෙයින් වෙහෙසිලා තියෙනවා. මොකද ඒ උන්වහන්සේලා ගත කරපු කාලේ වර්තමාන කාලයේ වගේ මේ භාවනා ක්‍රම බහුලව තිබිච්ච කාලයක් නෙමෙයි. උන්වහන්සේ ධර්මයේ හදාarලා තියෙන්නේ මේ භාවනා ක්‍රම මතු කරගන්න අදහසින්. පොත්ගුල් පවා හොයාගෙන යමින් අතීත මේ ධර්ම ශේෂ්ත්‍රයන් හදාරමින් ඒ අතීතයේ ශ්‍රී ලංකාවේ පැවතිච්ච භාවනා ක්‍රම මතු කරගන්න වෙහෙසිලා තියෙනවා. ඉතින් මේ කාරණා වලින් අපිට තේරෙනවා උන්වහන්සේලා මේ කොයිතරම් නිවැරදි අරමුණක් ඇතිවද මේ ධර්මයේ හදාරලා තියෙන්නේ. කිසිසේත්ම මේ ලාභ ප්‍රයෝජන තකා නෙමෙයි, මේ සතරින් මිදීම සඳහා තමයි මේ ධර්ම විනය හදාරලා තියෙන්නේ. ඒ වගේම ඒ හදාරපු ධර්ම විනයට අනුගත වෙලා ඒ අනුව ජීවත් වෙලා උන්වහන්සේ ඉදිරි පරම්පරාවන්ට ලොකු ආදර්ශයක් සපයලා තියෙනවා. ඒ නිසාම පින්වත්නි උන්වහන්සේ ඒ ගත කරපු ජීවිතය උන්වහන්සේ එළිදකපු ලියපු විවිධාකාර පොත්පත් අදටත් ලොකු ධර්ම මාර්ගයක් අපිට විවෘත කළ දෙනවා. ඉතින් පින්වත්නි උන්වහන්සේ මේ සේනාසනයේ වැඩ සිටිය ප්‍රධාන කර්මස්ථානාචාර්යයන් වහන්සේ. ඉතින් අපි විශ්වාස කරනවා උන්වහන්සේ යම් ඉහළ මට්ටම් වලට පැමිණලා තියෙන ඇති කියලා. මොකද උන්වහන්සේ සතු වෙලා තීච්ච ගුණය අප්‍රමාණයි. උන්වහන්සේව ඇසුරු කරපු ඒ සමකාලීන ස්වාමීන් වහන්සේලා, ගෝල ස්වාමීන් වහන්සේලා උන්වහන්සේගේ ගුණ බොහොම ඉහළින් වර්ණනා කරනවා. ඉතින් පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ අතීතයේදී දේශනා කරපු මේ ධර්මය වර්තමානයේ පවා පණපෝපු ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා අපිට වර්තමානයේත් ඒ නිසා හම්බ වෙනවා. එනිසා පින්වත්නි මේ සුතමේ ඥානය වර්තමානයටත් අදාළයි, අතීතයට විතරක් නෙමෙයි. ඒ වගේම මේ චින්තාමේ ඥානය වර්තමානයටත් අදාළයි. ඒ වගේම මේ භවනාමේ ඥානය වර්තමානයටත් අදාළයි. අතීතේ පමණක් නෙමෙයි මේවා තිබිලා තියෙන්නේ, වර්තමානයේත් මේ සියලු ඥානයන් ස්පර්ශ කරපු උතුමන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා, වැඩ සිටිනවා. එනිසා අපි මේ ධර්ම මාර්ගය සම්බන්ධයෙන් අපේ හිත්වල යම් හෝ සැක සංකා තියෙනවා නම් දුරු කරගන්න වටිනවා. මොකද මේ ධර්ම මාර්ගය බුදුරජාන් වහන්සේ බොහොම නිකලෙස් සිතකින් නිවැරදිව දේශනා කළා තියෙනවා. ඒකයි අර මම මුලින්ම මතක් කරපු ආකාරයෙන් මුලත් යහපත්, මැදත් යහපත්, අගත් යහපත් වෙන ආකාරයෙන් දේශනා කරපු ධර්මයක් අපි සතුව තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ ධර්ම විනය නිවැරදි ආකල්පයකින් මේ අන්දමින් හදාරන්න අර මම මතක් කරපු ආකාරයෙන් සෝතානුදත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නන අන්දමට අපිට ඒ හරහා ආනිසංස ලබන්න පුළුවන්. අපිට පුළුවන් නම් භාවනාමය ඥානයක් හරහා ගිහිල්ලා මේ සුතමේ ඥානය යොදා ගන්න, අපි ඉන්නේ කොතනද කියලා නිවැරදි තක්සේරුවක් ඇති කරගන්න මේ සුතමේ ඥානය ප්‍රයෝජනවත් වෙනවා. එනිසා පින්වත්නි අද මේ ධර්මදේශනාව අපි මේ කරගෙන යන භාවනාව නිවැරදිව තේරුම් ගන්න, ඒ වගේම අපි යම් දහමක් ස්පර්ශ කරනවා නම් ඒ ස්පර්ශ කරන ධම නිවැරදිව තේරුම් ගන්න, ඒ සඳහා මේ ධර්මයේ තියෙන ප්‍රයෝජනය, සුතමේ ඥානයේ තියෙන ප්‍රයෝජනය හොඳින් තේරුම් ගන්න උපකාරී වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි මේ ධර්මය මනමින් ශ්‍රවණය කළා. ඒ අනුව හැසිරিলা මේ ධම්ම විහාරය කියන පදයේ අර්ථ ගන්වන්න අපි සියලු දෙනාටම මේ ධර්ම ශ්‍රවණය හරහා අවස්ථාවක් සැලසේවා කියලා ධර්ම දේශනාව સમાප්ත කරමින් මම ප්‍රාර්ථනා කරනවා.